ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට විනාඩි 11 කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම 2023 වර්ෂයේ ආරක්ෂක අමාත්‍යාංශ වැඩසටහන සාකච්ඡා කරන අවස්ථාවේ කෙටියෙන් හෝ වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මගේ මිත්‍ර එස්.වී. ඉසානායක මන්ත්‍රීතුමා කියපු එතුමාගේ න්‍යාය මං කොයි වෙලාවත් පිළිගන්න කෙනෙක් නෙවෙයි. එතුමා කිව්වා 2009 සිට 2015 තමයි බොහොම සංවර්ධනයේ ඉහළම කාලය කියලා. 2009යි 2015 අතර කාලය තුළ මට හොඳට ලුණු ඇඹුල් ඇතුව කියන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේකට මේ වෙලාව ඒකට වේලාවක් නොවේ. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, මේ අයවැය යෝජනා සම්බන්ධයෙන් කතා කරන විට මුළු රටේම පොදු මහජනතාව තුලත් උගතුන් බුද්ධිමතුන් තුලත් විශේෂයෙන්ම ඇතිවිලා තිබෙන විරෝධයක් තමයි එස්.වී. ඉසානායක ඇමතිතුමාම සඳහන් කරපු ආරක්ෂක අංශවල වියදම් පිළිබඳව. මමත් ජනාධිපතිවරයෙක් සහ ආරක්ෂක ඇමතිවරයා වශයෙන් අවුරුදු 5ක් කටයුතු කෙරුවා. ඒ කාලේ ආරක්ෂක වියදම් බිලියන් 285ක් වගේ තමයි හැම අවුරුද්දෙම ගියේ. දැන් අද බිලියන් 410ක් විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවට වෙන් කරලා තිබෙනවා. පොලිසියට වෙන් කරලා තියෙන සල්ලි ගැන මම දොස් කියන්නේ නැහැ. පොලිසියේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ කියන්නේ මේ පොලිසිය ශක්තිමත් කරලා මිනිස්සුන්ට ගහන්න කියන එක නෙවෙයි. නමුත් පොලිසියේ සේවය කරන විශේෂයෙන් පහළ ශ්‍රේණියේ රාළහාමිලාගේ ඉඳලා ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒගොල්ලන්ගේ නේවාසික ප්‍රශ්න, අනිකුත් විවිධ ආර්ථික ප්‍රශ්න රාශියක්, මිනුම් හිටුම් ප්‍රශ්න රාශියක්, ඒගොල්ලන්ට ගමන් බිමන් ප්‍රශ්න, පෙට්‍රල් ප්‍රශ්න ප්‍රධාන වශයෙන්ම රාශියක් පොලිසියට තියෙනවා. මේ ආරක්ෂක වියදම් වලින් බිලියන් 410න් මම බොහොම ගෞරවයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, එතුමා මුදල් ඇමති විදියට මේ බිලියන් 410න් කරුණා කරලා බිලියන් 100ක් අඩු කරලා ඒ බිලියන් 100 දෙන්න අධ්‍යාපනයට දෙන්නේ බිලියන් 100. ඒ අධ්‍යාපනයට දෙන්න කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. දැන් මම දැන් ගෙදර ඉඳලා කාර්යකයේ මේ පාර්ලිමේන්තුවට එනකොට මට පොළොන්නරුවේ විද්‍යාපීඨයේ දරුවෝ මට කතා කළා ටෙලිෆෝන් එකෙන්. ඒගොල්ලන් කොහොම හරි දැනගෙන තියෙනවා මං අද කතා කරනවායි කියලා. ඒගොල්ලෝ කිව්වා, අනේ සර් කියන්න, අද විද්‍යාපීඨ ගුරු ශිෂ්‍යාවකට ශිෂ්‍යයෙකුට කෑමට හම්බෙන්නේ දවසට රුපියල් 160යි. අපේ බොහොම ජනප්‍රිය, අපේ ගෞරව කරන අධ්‍යාපන ඇමතිවරේ ක්‍රිකට් පතිරණ ඇමතිතුමා, එතුමාගේ පුත්‍ර රත්නය මෙතන ඉන්නවා. විශේෂයෙන්ම ගුරුවරයා පිළිබඳව හොඳට සටන් කරපු ඇමතිවරේ. ඉතින් අද විශේෂයෙන්ම විද්‍යාපීඨවල ඉන්න දරුවෝ, ඒගොල්ල තරුණ ළමයි, ඒගොල්ල දුප්පත් දරුවෝ. මේ තරුණ දුප්පත් දරුවන්ට දවසකට රුපියල් 160කින් කන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අද හැම කෙනෙකුගේම හෘද සාක්ෂියෙන් අහන්න ඕනේ. ඒගොල්ල මෙතනින් එළියට යන්නේ ගුරුවරු විදියට. ඒගොල්ලනුත් මේ මන්දපෝෂණයේ කුටට වැටලා හරියන්නේ නැහැ. ඒගොල්ලන්ට හොඳ පෞරුෂත්වයක්, හොඳ පෙනුමක්, ආකර්ෂණයක් ගුරුවරයාට තියෙන්නට ඕනේ. එහෙමනම් හොඳට බඩ පිරෙන්න කන්න දෙන්න ඕනේ. පෝෂ්‍යදායක දේ දෙන්න ඕනේ. දැන් පහුගිය අවුරුදු කීපෙම මේ ප්‍රශ්නය ආවා. විශේෂයෙන්ම විද්‍යාපීඨවල දරුවන්ට මේ දෙන රුපියල් 160ක මුදල කොතෙක්ද කියන කාරණාව. මම ඒ වගේම කියන්නට ඕනේ, අද ලෝකේ රටවල් ගත්තාම සංවර්ධනය පිළිබඳව ස්වීඩනයේ අද ප්‍රතිශතයේ හමුදාව 100.15යි. ඔස්ට්‍රේලියාවේ 0.23යි. බංගලදේශයේ 0.14යි. ජපානයේ ලෝකයේම දියුණු රටක් සියලු අංශවලින් 0.21යි. ශ්‍රී ලංකාව 1.4යි. එතකොට චීනයේ 10.19යි බටපිරිස්. ඉන්දියාවේ 10.22යි. ඉතින් මේක තමයි තත්වය. ඒක නිසා විශේෂයෙන්ම හමුදා ශක්තිමත් කරලා හමුදාවල් වලට පහසුකම් දීලා හමුදාවලට ගොඩනැගිලි දීම තුළ මේ රටේ තිබෙන මේ ආර්ථික සමාජ හා දේශපාලන අර්බුදය විසඳන්න බෑ සභාපතිතුමනි. මේක පැහැදිලි න්‍යායක්. මේක පැහැදිලිව අපි කවුරුත් තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මම කියන්නට ඕනේ මේ කාලය බොහොම කෙටියෙන් තිබෙන නිසා දැන් 2019 මේ වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ප්‍රධාන සටන් පාඨය මොකද්ද? ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව. මගේ මේ ඇඟේ තියෙන ඇට මිදුළු මස් නහර මේවා කොහොම ගැලෙව්වා ජනාධිපති ඡන්දෙදී ආරක්ෂාව 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 නැතුව ගියා. ඒක නිසා රටට ආරක්ෂාව දෙන්න ගෝඨාභය මහත්තයාව ජනාධිපති කරන්නයි කියලා හිටන්. හැම කෙනෙකුගේම සටන් පාඨයේ උනේ මොකද්ද? ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව ජාතික ආරක්ෂාව. ඒක තමයි එකම වචනේ තිබුණේ. හැබැයි පාස්කු ප්‍රහාරය ISIS ජාත්‍යන්තර සංවිධානයක් විසින් කළා තමයි. ඒකේ මේ ලෙඩක් මගේ ඇඟේ දාලා හිටන් ඒක දේශපාලන වශයෙන් තමයි මගේ ඇඟේ දැම්මේ. ඒ අරින්න මට කිසි කෙනෙක් ඒ ගැන කියලත් නැහැ, තොරතුරු දීලත් නැහැ, ඒ සම්බන්ධයෙන් වචනයක් මාත් එක්ක කතා කරලත් නැහැ, කඩදාසියක් ගනුදෙනු කරලත් නැහැ. නමුත් ඒකත් මගේ ඇඟේ දාලා කතා කරනවා, අදත් කතා කරනවා. එතකොට ප්‍රධාන වශයෙන් කතා කරන්නට ඕනේ මේ ආරක්ෂාව මේ පිළිබඳව කතා කරන විට පාස්කු ප්‍රහාරය එක් අවස්ථාවක් තමයි. අපේ විශේෂයෙන්ම අපි ඉතාම බලවත් ලෙස වේදනාවට සහ කනගාටුවට පත්වෙච්ච අවස්ථාවක්. ඒ වෙලාවේ ආපු තොරතුරු නිලධාරීන් අතරේ කඩදාසි හුවමාරු කරගත්තා. නිලධාරී අතරේ කඩදාසි හුවමාරු කරගත්තා මිසක් ආරක්ෂක ඇමතිවරයාට ඒ සම්බන්ධයෙන් කිසිදු දෙයක් ටෙලිෆෝන් එකෙන් හෝ ලිපියකින් හෝ වාචිකව හෝ කිසිම තැනක කියලා නැහැ. දැන් ගෝඨාභය මහත්තයාට උනේ මොකද්ද? ගෝඨාභය මහත්තයාට උනේත් මම කියන්නේ මට වෙච්ච දෙයම වගේ එකක් තමයි ගෝඨාභය මහත්තයාටත් උනේ. ඒ මොකද ගෝඨාභය මහත්තයාටත් තොරතුරු දුන්නා එදා එතුමාට රටින් පිට වෙන්න වෙච්ච දවසේ 25,000 30,000 තමයි කොළඹට එන්නේ කියලා මට ආරංචි විදියට එහෙමයි. ඒක නිසා එතුමා බලාගෙන හිටියා ඔය 25,000 30,000 එන්නේ ඕක කොහොම හරි කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කිය ගෑස් ගාලා හරි වතුර ගාලා හරි පුළුවන් ඕක එලෝ ගන්න කියලා. හැබැයි 104කට වැඩි ආවා. 104කට වැඩි ආපුහම ඒක හමුදාව බලාපොරොත්තු වෙන්නේ නැහැ, පොලිසිය බලාපොරොත්තු වෙන්නේ නැහැ, ගෝඨාභය මහත්තයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. 104ක් වෙඩි තියලා ඉවර කරන්නේ නමුත් උනේ මොකද්ද? රටේ ජනාධිපතිතුමාට රටින් යන්න වුණා, අගමැතිතුමාට හැංගෙන්න වුණා, ඇමතිවරු ආගේ නැතුව ගියා. මගේ මිත්‍ර ඇමතිවරු ගණනාවක් ඉන්න ආණ්ඩු පක්ෂයේ හුඟ දෙනෙක් පිටරටවල් වල ඉඳලා කතා කළා. ඒගොල්ලෝ කිව්වා මෙහෙමයි අපි මේ රටවල් වල ඉන්නේ කියලා. එතකොට මොකද්ද එතන උනේ? එතන උනේ ගෝඨාභය මහත්තයාට පණිවිඩය දුන්නේ 25,000 30,000 වෙනවයි කියලා. 104කට වැඩි ඇවිල්ලා ජනාධිපති මන්ත්‍රියයි ලේකප් කාර්යාලයේ ඔක්කොම අල්ලගත්තා. එතකොට මේ තත්වයන් තුළ විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ මේ අතිවිශාල වශයෙන් ආරක්ෂක අංශවලට
විනාඩි දෙකක කාලයක් තියෙනවා
නෙවෙයි වෙන් කිරීම නෙවෙයි තියෙන්නේ මේ ආරක්ෂක අංශවල පූර්ණ ප්‍රතිසංවිධානයක අවශ්‍යතාවය තියෙනවා. ඒක කවුරු හරි අහන්න පුළුවන් ඇයි මම කෙරුවේ නැත්තේ කියලා. එතකොට මට කරන්න අවස්ථාවක් තිබුණේ ඔය අවසාන කාලයේ තමයි පාස්කු ප්‍රහාරය ආවේ. නමුත් දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳව ලෝකයේ ඉහළම රටවල් වල ධනවත් රටවල් වල ඇමරිකාව, ඉංගලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව, ඊශ්‍රායලය මේවා ඉහළම බුද්ධිංශාව. ඒ බුද්ධිංශ ඔක්කොම ඇවිල්ලා ඒ එක බුද්ධිංශයක්වත් වார்த்தාවක දුන්නේ නැහැ ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවායි කියලා. ඉතින් ඒක තමයි තත්වය. ඉතින් ඒක නිසා මේ පාස්පරාරය සහ අරගලය, දැන් අරගලය අපි මුල් කාලේ බලාගෙන හිටියේ අරගලය බොහොම සුන්දරයි. බොහොම හොඳට යනවා, ළමයි එනවා, සින්දු කියනවා, නටනවා, මම හිතුවා මේ ලෝකේ බොහොම සුන්දර ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉතාම හොඳින් මේ අරගලයක් සිද්ධ වෙන රට මේ රට වෙන්නේ නැති කියලා අපිත් බලාගෙන හිටියා. හැබැයි අපි කිසි කෙනෙක් හිතුවේ නැති ආකාරයට තමයි අරගලය අවසන් වුණේ. එතකොට අරගලයේ ජයග්‍රහණය කළා, පාලකයෝ පාලනයෙන් ඉවත් කරලා ඊළඟට එතනින් ඊළඟට මොකද්ද සිද්ධ වුණේ? දවස් දෙක තුනක් රටට නායකයෙක් නැතුව හිටියා. ඒ රටට නායකයෙක් නැතුව ඉන්න වෙලාවේ මේ අරගලය කරපු අයගේ එහෙමනම් නායකයෙක් ඉස්සරහට එන්නට ඕනේ. ඒ නායකයෙක් ඉස්සරහට ආවෙත් නැහැ. එහෙම එන්නෙත් නැතුව මහා විනාශයක් අවසානයේ සිද්ධ වෙලා අරගලය අවසන් වුණා. ඉතින් ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම ප්‍රධාන වශයෙන් මම සඳහන් කරන්නට ඕනේ අපි මේ ආරක්ෂාව පිළිබඳව කතා කරන විට ලෝකයේ සංවර්ධනය වූ රටවල් ආරක්ෂාව ශක්තිමත් රටවල් ආරක්ෂක හමුදා කොහොමද වැඩ කරන්නේ, සුළු පිරිසකගෙන් ඒ අය කොහොමද රට ගෙනියන්නේ කියන කාරණාව. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට ඕන මේ සම්බන්ධයෙන් ආරක්ෂක වියදම් වලට වගේම වෙනත් දේවල් වලට සල්ලි වියදම් කරනකොට දැන් පාස් ප්‍රහාරය වෙන්න පුළුවන්, අරගලේ වෙන්න පුළුවන්. මේ සියලු දේවල් ගත්තහම ප්‍රධාන වශයෙන් මේ හැම දෙයක්ම මේ රටේ දුගීභාවයට බලපානවා. ආහාර සුරක්ෂිතතාවය, කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය අඩුවීම, නිෂ්පාදන ආර්ථිකය කඩා හැලීම, මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වෙලා තිබෙන රටක් දුගීභාවයට යන්න යන්න රෝහල් පිරෙනවා, රෝගීන් වැඩි වෙනවා, අපිට අවශ්‍ය වෙනවා දොස්තර මහත්තුරු වැඩි කරන්න, ඒ වගේම
රෝගී
කරන්න වෙනවා, අලුත් තාක්ෂණික උපකරණ ගේන්න සිද්ධ වෙනවා, රට දුප්පත් වෙන්න රෝගීන් වැඩි. ඉතින් ඒ නිසා මේ දුප්පත්කමට පිළියම විශේෂ වශයෙන්ම යෙදීමේදී අපි කල්පනා කරන්නට ඕනේ මේ කියන කරුණු සම්බන්ධයෙන් අපි මොන විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුද කියන කාරණාව. ඒ වගේම තමයි මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මම දැක්ක ඊයේ පෙරේද පත්‍රයේ තියෙනවා ජනාධිපතිතුමා පත් කළා තිබෙනවා.
තුමා කාලය අවසන්යි.
හොඳයි. මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධන වලකායක්. මගේ අවුරුදු පහේම ජනාධිපති කාර්ය සාධන වලකායක් තිබෙනවා මත්ද්‍රව්‍ය මර්ධනය සහ නිවාරණය සම්බන්ධයෙන්. ඒ නිසා එවැනි දේවල් ඉතාමත් හොඳයි. පාසල් දරුවන්ගේ අද තත්ත්වය ගත්තහම මත්ද්‍රව්‍ය පිළිබඳව දැන් මම මට ආරංචියක් තියෙනවා. ඔය ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා පාසලක STF එක පාසලට දාලා තියෙනවා. STF එක පාසලට දාලා STF කාන්තාවන් දාලා තමයි පාසල ගෙනියන්නේ මත්ද්‍රව්‍ය වලින් පාසල බේර ගන්න. එතකොට මේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි සෑම විටම කල්පනා කරන්නට ඕනේ මේ සියලු අංශ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරලා රටේ ආර්ථික නිසි ලෙස විධිමත් ලෙස සකස් කර ගැනීම සඳහා අපි පැහැදිලි වැඩපිළිවෙලක යා යුතුයි කියන එක SB ඉශානායක මගේ මිත්‍ර මන්ත්‍රීතුමා මම මේකෙන් අවසන් කරනවා. එතුමා මගේ කාලේ ආර්ථිකය පිළිබඳව කතා කළා. මගේ කාලේ SB ඉශානායක ඇමතිතුමා දන්නවා, ඇමති මණ්ඩලයේ හිටපු කෙනෙක් විදිහට. අද ඉන්න ජනාධිපතිතුමා ඒ කාලේ ආර්ථික කළමනාකරණ කමිටුවක් පිහිටව ගත්තා. එතකොට ඒකෙන් එතුමා වැඩ කරන්න පටන් ගත්තා. ඒකට මම ප්‍රතිපත්තිම වශයෙන් ඒ කියන ගිය වැඩපිළිවෙලට එකඟ නැති නිසා මම ජාතික ආර්ථික සභාවක් හැදුවා. ජාතික ආර්ථික සභාවට
ලේකම්වරයා
ශ්‍රී ලාංකිකයෙක් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක වැඩ කරපු ගෙනල්ලා ලේකම් වශයෙන් පත් කරගත්තා. එතුමා මාව හම්බෙන්න ඇවිල්ලා කිව්වා, සර් මට වැටුප් එපා, පඩි එපා, මම රට වෙනුවෙන් වැඩ කරන්නම්, අනික මං ADB එකේ වැඩ කරනවා, ඒකෙන් මට පඩියක් හම්බ වෙනවා, ඒ නිසා මම මේකට පඩි නැතුව වැඩ කරන්නම්. නමුත් මේ ආර්ථික විශේෂඥ මහාචාර්යතුමා මාස 6යි 7යි වැඩ කෙරුවේ ADB එකෙන් එතුමාට ලැබෙන පඩිය නැවැත්තුවා. පඩිය නැවැත්තුවේ කවුද කියලා මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ආර්ථිකය පිළිබඳවත් අපි තුල තිබෙන එක්ක මතයන් තිබෙනවා, දර්ශනයන් තිබෙනවා, ප්‍රතිපත්ති තිබෙනවා, සැලසුම් තිබෙනවා.
ඒක
පක්ෂ වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මම හැමදාම කිව්වේ මේ අයවැය දෙවිනිවර කියවීමේදීත් මම කිව්වේ කවුරු කෙසේ කොහොම කිව්වත් මේ රට ගොඩ ගන්න නම් මේ රටේ අනාගතය වෙනුවෙන් හෙට දරුවන් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයක්ම එකට එකතු වෙච්ච ආණ්ඩුවක් හදලා රට ගෙනියනකම් මේ රට ආයි ගොඩ ගන්න පුළුවන්කමක් අපේ ජීවිත කාලය තුල අපිට දකින්න ලැබෙයිද කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ එකතු වෙන අයතරේ දූෂිතයින් වංචාකාරයින් හොරුන් අක්‍රමිතාවයන් කරන අය ජාවාරංකාරයින් නොසිටිය යුතුයි. දේශපාලනයේ සූසු පැහැදිලි පිරිසක් ඒ එකතු වීම තුළ සිදුවේ යුතුයි. මේ පාර්ලිමේන්තුවේ 225න් අඩු වශයෙන් උපාධිධාරීන් 100ක්වත් මේ පාර්ලිමේන්තුවට ආවොත් මම හිතනවා ඒ තුල අපිට තවත් අලුත් ගමනක් අනාගතේ යන්න පුළුවන් වේවි. මම මීට වඩා කතා කරන්නේ නැහැ. කතා කරන්න බොහෝ දේවල් තිබුණත් ඒක නිසා මේ අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙමි. මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි. ඊළඟට ගරු තුෂාර ඉන්දුනිල් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ආරක්ෂක අමාත්‍යාංශයේ පිළිබඳව වැය ශීර්ෂයද කතා වෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නවා කියන විශාල මාතෘකාවක් බීතිකාවක් යොදලා බලයට ආපු මේ කණ්ඩායම අද ආරක්ෂක අමාත්‍යාංශයේ ඇතුව ඒ ආරක්ෂක සේනාවන් තමන්ගේ ආරක්ෂාවට යොදාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ පිවුරුපත් සකස් කරගෙන ඉන්න වෙලාවක තමයි මේ සාකච්ඡාව පටන් ගන්න. පළමුවම මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ දැන් පොලිස් කොමිසමේ සභාපතිතුමා පොලිසිය කොන්ද කැඩුවා පහුගිය දවසක. පහුගිය දවසක බැසිල් රාජපක්ෂ මහත්තයා ගුවන්තොටුපළට ආපු අවස්ථාවේ මුළු පොලිසියෙම තියෙන නිලැඳුන් ටික පොලිස් නිලධාරීන්ගෙන් ගලවගෙන ගිහිල්ලා තමයි ඒ කටුනායකට ගිහිල්ලා නිවට නියාලු විදිහට පොලිස් කොමිසමේ සභාපතිවරයා හැටියට බැසිල් රාජපක්ෂ මහත්තයාව මුණ ගැහුනේ ඔහුට ආචාර සමාචාර කළේ. රටේ ජනතාව කිව්වේ අපේ පොලිසියේ ඉන්න නිලධාරීන් කිව්වේ පොලිසිය තියෙන සියලෝම නිලධාරීන්ගේ ඇඳුම් ටික ගලවගෙන ගියේ පොලිස් කොමිසමේ සභාපතිතුමා එදා බැසිල් රාජපක්ෂ මහත්තයාව හම්බෙන්නේ. එතකොට මම ජනාධිපතිතුමාට කියන්න ඕනේ ජනාධිපතිතුමා අද මේ ආරක්ෂක සමුදාවන්ගේ ප්‍රධානිය හැටියට අණ දෙන්නා හැටියට එතුමා වෙලාවකට බණ කියනවා වෙලාවකට තන කියනවා. එතකොට වෙලාවකට ගොරවනවා වෙලාවකට විහිළු කරනවා. ජනාධිපතිතුමා නිතර නිතර පාර්ලිමේන්තුවට එනවා. මන්ත්‍රීවරුන්ට එක එක විහිළු කරලා මේ තියෙන සැබෑ ප්‍රශ්න අමතක කරන්න ජනාධිපතිතුමා උත්සාහ කරනවා. අපි මේ යපරේද අහගෙන ජනාධිපතිතුමා චතුරාර්ය සත්‍ය ගැන දේශනා කරනවා. බොහොම හොඳයි. බණ කියන්න ඕන අය දේශපාලනයට ඇවිල්ලා දේශපාලනය කරන්න ඕන අය අද බණ කියන තත්වයකට පත් වෙලා. හැබැයි මම දැන් චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක ඇතිවීමට හේතුව දුක නිවීමේ මාර්ගය. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ කාගේ දුක ගැනද කියන්නේ? දැන් එතකොට බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය හරියට අනුගමනය කරනවා නම් අපි ඉස්සල්ලා දුක ඇතිවීමට හේතුව හොයන්න ඕනේ. දුක පළමුව අඳුරා ගන්න ඕනේ. දුක ඇතිවීමට හේතුව හොයන්න ඕනේ. එතකොට දුක නැති කිරීම හොයන්න ඕනේ. ඒකට මාර්ගය හොයන්න ඕනේ. දැන් මොකද මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩි බණ? එතකොට එතුමා දැන් දුක සහ දුක නැතිවීමේ මාර්ගය හඳුනාගෙනද? බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය වෙනයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ චතුරාර්ය සත්‍ය වෙනයි. එතකොට දැන් මේක පාලකයන්ගේ චතුරාර්ය සත්‍ය වෙනයි, ජනතාවගේ චතුරාර්ය සත්‍ය වෙනයි. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඒ චතුරාර්ය සත්‍ය න්‍යාය අනුව ජනතාවගේ දුක ඇතිවීමට හේතුව දුක නැතිවීමේ මාර්ගය ගැන නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරන්නේ. පාලකයන්ට තියෙන දුක, පාලකයන්ගේ තියෙන දුක නැති කිරීමේ මාර්ගය, දුක ඇතිවීම පාලකයන්ට දුක ඇතිවීමට හේතුව, පාලකයන්ට දුක ඇතිවීමට හේතුව තමයි විරෝධතා, කැරලි, උද්ඝෝෂණ සියල්ල තමයි පාලකයන්ට දුක ඇතිවීමේ හේතුව. ඒ සඳහා තමයි හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂකයන් සොයාගෙන මේව මර්ධනය කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාගේ ධර්මය, ඔබතුමාගේ චතුරාර්ය සත්‍ය වෙනත් එකක්, ගරු ජනාධිපතිතුමනි, බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය වෙනත් එකක්. අපි සෙවිය යුත්තේ ජනතාවගේ දුක සහ ඇතිවීමට හේතුව සහ ඒක නැති කිරීමේ මාර්ගය මිසක් පාලකයන්ගේ දුක සහ පාලකයන්ට දුක ඇති වුණු මාර්ගය සහ ඒක නැති කිරීමේ කාරණා නෙමෙයි කියන එක අපි මේ දවස්වල කියමු. එතකොට මේ අවස්ථාවේදී දැන් පාලකයන්ගේ දුක නැති කර ගැනීම සඳහා තමයි මර්ධනය නීතිරීති අනපන සේරම එන්නේ. එතකොට අපි පොලිසියට වචනයක් කියන්න ඕනේ. පොලිසිය තියෙන තේමා පාඩේ තමයි ධම්මේ හව රක්තති. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්නා විසින් ඔහුවම ආරක්ෂා කරයි. එතකොට අද පොලිසිය පොලිසියට යම් කිසි දෙයක් වුණොත් මතක තියාගන්න තමුන්නාන්සලව ආරක්ෂා කරන්න මේ අනදර නියෝග දෙන දේශපාලකයෝ ඉන්න නෑ. දැන් මේ පොලිසිය නිල ලාංඡනයේ තියෙන විදිහට සාධාරණ පොලිසියක් සාධාරණ පොලිසි නිලධාරියෙක් සාධාරණ විදිහට කටයුතු කරොත් තමුන්නාන්සලව ඒක සබඳතාවන් විසින් ආරක්ෂා කරයි. තමුන්නාන්සලා පාලකයින්ගේ රනිල් වික්‍රමසිංහගේ දේශනා අනුශාසන අනුව කටයුතු කරුවොත් මතක තියාගන්න අඩුම තරම තවරුදයෙන් තමුන්නාන්සලව රකින්න කෙනෙක් නෑ. ඒ නිසා තමුන්නාන්සලා බුදුරජාණන් වහන්සේගේ බණ අහනවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ බණ අහනවද ඒ අනුව කටයුතු කරනවද රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ධර්මය අනුව කටයුතු කරනවද කියන එක මම මේ අවස්ථාවේදී පොලිසියට කියන්න ඕනේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා තුම්බිය ගැන කතා කරනවා. හැබැයි රටේ ගොඩාක් අය කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ෆෝබියා එකක් තියෙනවලු. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මානසික රෝගයක් තියෙනවා කියලා තමයි රටේ අය කියන්නේ. ෆෝබියා එකක් තියෙනවා. එතකොට දැන් විහිළු කරලා හරියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා දැන් එතුමා හිට්ලර්ට වෙන්නත් පුළුවන්ලු. අපි කියනවා ඔයිට වැඩිය හිට්ලර්ට අන්දන්න ගෙනාපු බහුබූතයෙක් හිටියා මේ අපේ රටේ. 69 ලක්ෂයක් ඡන්ද දීලා හිට්ලර්ට අන්දවන්න බඩුවක් ගෙනාවා. වහසි බස් දෙඩුවා. මම තමයි හොඳටම කළේ. මට තමයි හොඳටම පුළුවන්. පොඩි හිනාවකුත් එක්ක ඔයිට වැඩිය හිට්ලර්ට අඳින්න ආව බඩුවා. කවුරු ආවත් කොහොම ආවත් යන්නේ නැහැ කියලා කිව්වා. මතක තියාගන්න හිට්ලර්ට අඳින්න ගෙනාපු 69 ලක්ෂයක් ගෙනාපු ඒ පුද්ගලයාට යන්න උනේ චාලි චැප්ලින්ලා. දැන් චාල් දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අද එක්කව වෙලා ඉන්න කණ්ඩායම පහුගිය කාල පරිච්ඡේදයේම රනිල් වික්‍රමසිංහ මහත්තයාව චාලි චැප්ලින් කරලා හිටියේ. එතුමා විකටයෙක් කිව්වා. ඈ චාලි චැප්ලින් කිව්වා. හැබැයි අද ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාව චාලි චැප්ලින් කෙනෙක් බවට පත් කරපු කණ්ඩායම විසින්ම අද රනිල් වික්‍රමසිංහ මහත්තයාව ආපහු හිට්ලර්ට අන්දන්න හදනවා. ඈ එනිසා අපි ජනාධිපතිතුමාට කියනවා හිට්ලර්ට අඳින්නගෙන ආපු නළුවා කිච වෙලා පච වෙලා චාලි චැප්ලින් වෙලා ගිය වෙලාවේ තමුන්නාන්සේව චාලි චැප්ලින් කරලා තමුන්නාන්සේට අපහාස කරලා ගර්හා කරලා තමුන්නාන්සේට තමුන්නාන්සේට කෝචක් කරපු කණ්ඩායම අද තමන්ගේ රැකවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහව හිට්ලර් කරන්න හදනවා පරිස්සම් වෙන්න කියන කතාවක් මේ අවස්ථාවේදී කියනවා. ඒකම මට ජනාධිපතිතුමාගෙන් තව කාරණයක් අහන්න තියෙනවා. එතුමාගේ ජනාධිපති කාර්ය ආරක්ෂක අංශ ප්‍රධානි ලේකම්වරයා හැටියට කටයුතු කරන සාගල රත්නායක මහතුමා ආරක්ෂක කාර්ය ආරක්ෂාව සම්බන්ධයෙන් තුවක් කිම බාර දීලා තියෙනවා. කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක් අපිට කියන්න කමක් නැහැ. මෛත්‍රීපාල සිසේන මහතුමාත් මෙතන ඉන්නවා. එතුමාත් දන්නවා
මතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
මම නෝ තව විනාඩි දෙයි. ආරක්ෂාව පිළිබඳ කාරණේ රටට ඉතාම වැදගත් කාරණයක්. ඒ නිසා මෙවට විශේෂඥයින් පත් කරනවා මිසක් තමන්ගේ හිතවත්කමට ගෝල බාලයින් මේ වගේ බරපතල කාරණයක් වෙනුවෙන් පත් කරන එක භයානකයි. සාගර රත්නායක මහතුමාට වෙනත් වගකීමක් බාර දුන්නට අපිට කමක් නැහැ. අපි දැක්කා පෙට්‍රෝලියම් මේ වගේ දේවල් එතුමා උගතේ දක්ෂතාවයක් තියෙන කෙනෙක්. හැබැයි ආරක්ෂාව හා සම්බන්ධව ආරක්ෂාව කියන කාරණයට ගෑවිලාවත් නැති පුද්ගලෙක් ආරක්ෂාව කියන විශේෂක කවදාවත් කටයුතු අර එතුමාගේ යටතේ ආරක්ෂක පොලිස් සමිතිය වෙලා හිටියා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් විතරක් සහතික ගත්ත පුද්ගලයෙක් ආරක්ෂාව හා සම්බන්ධයෙන් සාගල රත්නායක මහතුමාට ඒ ආරක්ෂාව හා සම්බන්ධව ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න තියෙන අයිතිය මොකද්ද කියන එකත් මම මේ අවස්ථාවේදී ජනාධිපතිතුමායෙන් අහන්න ඕනේ. ඉතින් ඒකම මම ඉතාමත්ම වැදගත් කාරණයක් කියන්න ඕනේ. අද මේ ඉස්කෝලවල ඉන්න ගුරුවරුන්ගේ සාරියද රෙද්දද ගැන හොයන්න කලින් අපි අපේ ආරක්ෂක අංශවල අවධානය යොමු කරන්න කැමති. අද මේ නගර බද විතරක් නෙමෙයි ගම්බද සියලු පාසල්වල මත්ද්‍රව්‍ය සිසුන් භාවිත කරන ප්‍රමාණය ඉතාමත්ම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ මත්ද්‍රව්‍ය මතට තිත කිව්වා. නමුත් තිතට තමයි මත් වෙලා තියෙන්නේ. ඒ මත්ද්‍රව්‍ය අද පාසල් දරුවන් දැරිවියන් අද සම්පූර්ණයෙන් ඒක මහා විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ගුරුවරුන්ගේ සාරියද රෙද්දද කියන ප්‍රශ්න වලට වැඩිය අපේ අනාගත પરම්පරාව අපේ අනාගත පරපුර මේ පත්වලා ඉන්න අවධානය පිළිබඳව කරුණාකරලා මේ පිළිබඳව අවධානයක් යොමු කරන්න කියන කාරණේත් මේ අවස්ථාවේදී මේ ලැබිලා තියෙන ඉතාමත්ම කෙටි කාල සීමාව තුළ අපි කියනවා. ඒකම අපි පොලිසියේ නිලධාරි මහත්තුරු ගැන අපි කතා කරන්න ඕනේ. පොලිසියේ සාමාන්‍යයෙන් ඔවුන්ට ඕටි නැහැ. ඔවුන්ට වෘත්තීය සමිති නැහැ. පොලිසිය ඇතුළු ආරක්ෂක හමුදාවන් සියල්ලට ඔවුන් නිරන්තරයෙන් සමහර
නිලධාරීන්
සමහර නිලධාරීන් පැය 12 සේවය කරනවා. ඔවුන් නිරන්තරයෙන් පාරේ ඉන්න රැකියා සහගත වූවන් පිරිසක්. ඔවුන්ට නිල ඔවුන්ට නිල වාහනයක් නැහැ. ඔවුන්ට ඉන්ධන සපයන්නේ නැහැ. කොහොම හරි පෙට්‍රල් ටිකක් ගහගෙන මේ ටික කරපන් කියනවා. එතකොට කාගෙන් හරි පෙට්‍රල් ටිකක් ඉල්ල ගන්න වෙනවා. එතකොට දූෂණය කරනවා කියනවා. ඉතින් ඒ නිසා පොලිසියට අවශ්‍ය වෙන යාන වාහන ටික ඒ සියල්ල වැටොප්. එතකොට දැන් මේ දිනවල නිරන්තරයෙන් පොලිසිය දාරින් කොළඹට කැඳවනවා. ඔවුන්ට ඉන්න තැනක් නැහැ. පාසල් වල ඉස්කෝල වල නිකන් හරකුණ්ඩ තිරසන
ඒ
නිසා අපි පාලකයන්ට කියනවා. දැන් මේ දිනවල ආරක්ෂක හමුදා වෙනුවෙන් තමුන්නාසලා වැඩේ ගන්න සම්පූර්ණයෙන් රටක මහජන නීතිය සාමය රකින්න නෙමෙයි. මේ පාලකින්ගේ ආරක්ෂා වෙනුවෙන් තමයි අද මේ දවස්වල පොලිසිය සහ ආරක්ෂක හමුදාවන් පාවිච්චියට ගන්න. ඉතින් දෙයියනේ තමන්ට කහින, තමන්ට නැහින, තමන් වෙනුවෙන් නිදි මරන, තමන් වෙනුවෙන් දුක් විඳින මේ ආරක්ෂක හමුදාවන්ගේ වැටොප් සහ ඒ වරප්‍රසාද ලැබිය යුතු දේවල් කරුණාකරලා ලබා දෙන්න කියන කාරණේත් කෙමෙන් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. ඊළඟට ගරු මේජර් ප්‍රදීප් උඩුගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක්
තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි, මුලින්ම අපේ ගරු මන්ත්‍රීතුමා තර්ජනාත්මකව කතා කරා. මං හිතන්නේ මේ කොහක්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හමුදාවක්වත් අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හමුදාවක්වත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හමුදාවක්වත් මේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ ඉන්න නිලධාරීන්ට නැහැ. ඒ නිසා එතුමා තර්ජනාත්මක කියන්නට තව අවුරුදු දෙකකින් බලාගම්මු කියන එක වෙන්නේ නැති. මං හිතන්නේ ওই තර්ජනවලට බය වෙන හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් මේ ත්‍රිවිධ හමුදාව තුළ නැහැයි කියන එක මම මන්ත්‍රීතුමාට පැහැදිලිවම කියනවා. ඒ වගේම අපේ හිටපු ජනාධිපතිතුමා විවේචනය කරනවා නෙවෙයි, ගරු ජනාධිපති හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා වර්තමානයේ පවත්නා හමුදාව ඉතා විශාල ප්‍රමාණයක් අපේ කුඩා ශ්‍රී ලංකාව තුළ සිටිනවායි කියන එක. අපිත් ඒක පිළිගන්නවා. ගරු ජනාධිපතිතුමනි, හිටපු ජනාධිපතිතුමනි, අපි යුද්ධය අවසන් කරේ 2009 වර්ෂයේ. මේ යුද්ධය සඳහා විශාල වශයෙන් අපට අවශ්‍ය වන සොල්දාදුවන් නිලධාරීන් බදවා ගන්නට සිද්ධ වුණා. නමුත් ඒ කාලේ අපිට තිබ්බ මූලිකම අරමුණ තමයි දශක 3ක් පැවති යුද්ධය අවසන් කරන එක. ඒ වෙනුවෙන් රටේ ත්‍රිවිධ හමුදාවට ඒ මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙලා තිබ්බා. නමුත් යුද්ධය අවසන් කරාට පස්සේ අතිකරු ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාටත් තිබ්බා මේක ක්‍රමානුකූලව මේ රටේ ත්‍රිවිධ හමුදාව අපිට නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක තිබුණා නම් එදා 2015 වර්ෂයේ හිටපු ජනාධිපතිතුමා මේ රට බාරගන්නකොට එතුමාට අනාගතයේ දැක්මක් තිබ්බා නම් එතුමාට එදා තිබ්බා ක්‍රමානුකූලව මේ හමුදාව ක්‍රමක්‍රමයෙන් අඩු කරන්නට. මම විවේචනය කරනවා නෙවෙයි, මේ සියලුම දේවල් අපි අවසානයේ අද දකින්නේ. අපි දකිනවා අපි හැමෝම අද අරගලය ගැන කතා කරනවා. මේ අරගලය ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් කියපු කතාවක්. එතුමා කියනවා සිංහලයට මතක සති දෙකයි කියලා. ඒකේ යථාර්ථය තේරුම් ගන්නට පුළුවන් වත්මන් ගරු ජනාධිපතිතුමා මේ රට බාරගන්නේ එතුමාම ප්‍රකාශ කර පරිදි පාර්ලිමේන්තුවත් අල්ලගෙන මේ රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයත් අල්ලගන්නට ඔන්න මෙන්න කියලා තියෙද්දි තමයි වත්මන් ජනාධිපතිතුමා මේ රට බාරගන්නේ. හැබැයි මේ රට බාරගන්නට ඒ තත්ත්වය උදා වුණේ අපි දන්නවා රටේ පවත්නා දශක ගණනාවක පැවති අපි දේශපාලන නායකයන් විසින් ගත්ත වැරදි තීන්දුවල අවසන් ප්‍රතිඵලයක් හැටියට. අපි කවුරු හරි හිතනවා නම් මේ ආර්ථික අර්බුදය ගොඩනැගුණේ 2019 වර්ෂයේ කියලා එක මිත්‍යාවක්. අපි මේ ආර්ථික අර්බුදය හැමදාම මේ ගොඩනැගෙන්නේ අපි දශක ගණනාවක් අතීතයට ගියොත් මේ සෑම වර්ෂයකම අපි ආයවැය ඉදිරිපත් කරනකොට ආයවැය තුල පරතරයක් තිබ්බා. අපි දේශපාලන නායකයෝ හැටිය කවදාවත් තීන්දු තීරණ ගත්තේ නැහැ මේ ආයවැය පරතරය අඩු කරන්නට, රටේ ආදායමේ උත්පාදනය වන ව්‍යාපෘති වලට අපි වැඩිපුර අවධානය යොමු කරන්නට අපි දේශපාලන නායකයෝ හැටිය තීන්දු තීරණ ගත්තේ නැහැ. හැමදාටම මේ දේශපාලන මේ ආයවැය තුල ආයවැය පරතරය පියවන්නට අපි පාවිච්චි කරේ දේශීය හා විදේශීය වශයෙන් ගත්ත ණය. මේ අයවැය පත්‍රයේ දිනෙන් දින වැඩි වෙනකොට ඒ වගේම 2019 වර්ෂයේ පාස්කු ප්‍රහාරයේ රටට එල්ල වෙනවා. එතකොට රටේ ආරක්ෂාව බිඳ වැටෙනවා. රටේ තිබ්බ ප්‍රධානතම ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටෙනවා. ඒකම හිටපු ජනාධිපතිතුමා රට බාර ගන්නවා. හිටපු ජනාධිපතිතුමා රට බාර ගන්නකොට ජනතාව ආරක්ෂාව ඉල්ලුවේ නිකන් නෙවෙයි. 2009 වර්ෂයේ රට ත්‍රස්තවාදයෙන් මුදවලා ජනතාව සාමකාමීව ජීවත් වෙමින් ඉන්නකොට ප්‍රථම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වෙන්නේ පාස්කු ප්‍රහාරය. ජනතාවට ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. එතකොට ස්ලෝගන් නිකුනේ ආරක්ෂාව දෙනවයි කියන එක. එතකොට හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටපු හමුදා නිලධාරියෙක් හැටියට ජනතාව විශ්වාස කරා අපිට ආරක්ෂාව ලබා දෙයි කියන විශ්වාසය තිබ්බා. ඒ නිසා තමයි එතුමාට 69 ලක්ෂයක් ජනතාව ඡන්දේ ලබා දුන්නේ. නමුත් අවාසනාවකට අපි නොහිතපු ආකාරයෙන් කොවිඩ් වසංගත තත්ත්වයට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි අපි ආණ්ඩුවක් හැටියටත් පිළිගන්නට ඕනේ. ගත නොගත යුතු තීන්දු රාශියක් අපි ඒ අවස්ථාවේ ගත්ත ආණ්ඩුවක් විදිහට. අපි කිව්වා හිටපු ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පුන පුනා කිව්වා කාබනික පොහොර ඒ තීන්දුව ආපස්සට ගන්න කියලා. නමුත් එතුමා එක ආපස්සට ගත්තේ නැහැ. ඒ වගේම අපිට ලැබෙන්න තිබ බදු ආදායම අපි අහිමි කරගත්තා. ඒවා කොවිඩ් වසංගත තත්ත්වයේ හැමේ රටේ තියෙන ප්‍රධානතම ආදායම් මාර්ග හතරම අපිට අහිමි වුණා. සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණා. අපනයන සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රශ්න මතු වුණා. විදේශීය රටවලින් ආයෝජන මේ රටට ආවේ නැහැ. විදේශ ශ්‍රමිකයන්ගේ රස්සා අහිමි වුණා. විදේශ ශ්‍රමිකයන් ලැබෙන දුර ප්‍රේෂණ අඩු වුණා. මේ සියලුම කාරණා තුලින් අපේ රට බංකොලොත් තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. මේ
ආර්ථික
අවසන් ප්‍රතිඵලයක් හැටියට තමයි දේශපාලන අර්බුදේ ගොඩ නැගෙන්නේ. ඒ නිසා මා ඉතාමත් කෙටි කාලයක් තිබෙන නිසා මා කියන්නට කැමති මේ ඉදිරිපත් කරලා තියෙන අයවැය තුල ඉතා වටිනා කරුණු රාශියක් නිවැරදි විය යුතුයි. එකක් තමයි ආරක්ෂක අමාත්‍යාංශ වැල්ශීෂය තුල ඉහළ අගයක් අද අපි විශාල මුදලක් වෙන් කරලා තියෙනවා කියන සමාජ මාධ්‍ය තුල ප්‍රචාරය වෙනවා. මේ ආරක්ෂක අමාත්‍යාංශය තුල ආයතන 24ක් තියෙනවා. මේ ආයතන 24 තුල තවත් සංවිධානාත්මක වූ ආයතන කීපයක් තියෙනවා. ඒ නිසා මේ ආයතන අතරින් විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, කොතලාවර ආරක්ෂක විශ්වවිද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැනි ආයතන 24ක් තියෙනවා. ඒ වගේම මා කියන්නට ඕනේ මේ ආයතන අතරින් අපේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මං හිතන්නේ මේ වෙනකොට සියලු පහසුකම් වලින් සමන්විත විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා. අපි ඒකට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. අද දේශීය වගේම විදේශීය සිසුන් පුහුණු කරන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි රෝහල. අද කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ පවත්වන රෝහල, ඒ සඳහා මං හිතන්නේ වාර්ෂික ඇස්තමේන්තු නඩත්තුව සඳහා වාර්ෂික ඇස්තමේන්තු මුදල රුපියල් බිලියන 2.6ක් වැනි මුදලක් ගිය වර්ෂයේ. නමුත් ගිය වර්ෂයේ වෙන් කරලා තිබ්බේ රුපියල් මිලියන 825ක් වැනි ඉතාමත් අඩු මුදලක්. මේ තුලින් සපයන සේවය ඔවුන්ට නියමාකාරයෙන් සපයන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි,
මතුමා කාලය අවසන්යි,
කියන්නට ඕනේ එහේ උපකොලපත්තිමා මේ මාසේ අග වෙනකොට ඔහුගේ කාල සීමාව අවසන් වෙනවා. ඒ නිසා ඔහුගේ කාල සීමාව තවත් දීර්ඝ කරලා ඔහුට මේ ආයතනය තවත් දියුණු කරන්නට ඒ හැකියාව ඔහුට ලබා දෙන ලෙස මා නැවතත් මතක් කරන්නට කැමතියි. ඒ වගේම මා කියන්නට ඕනේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව අපේ ආණ්ඩුව විසින් 40,000කට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ අසමත් පිටිසක් බඳව ගත්තා. නමුත් ඔවුන්ට අද මාසෙකට තියෙන වෛද්‍ය නිවාඩු දවස් දෙකක් විතරයි. සේවය ස්ථීර කරලා නැහැ. ඔවුන්ට රුපියල් 22,500යි වැටුප ඔවුන් දානවා ප්‍රාදේශීය ලේකම්කර 3-4ක් එහාට, ඔවුන් දිස්ත්‍රික්කවලින් එහාට ඔවුන්ගේ පත්වීම් දෙනවා. ඒක කරන්නට එපා. ඔවුන්ට ඒ ලැබෙන වැටුපට සුදු ස්ථානයක් ලබා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු අරුණ ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාඩු සභාපතිතුමනි, ඇත්ත වශයෙන්ම මේ අද ඉතාම වැදගත් අමාත්‍යංශ ගණනාවක් ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම කරුණු කීපයක් සඳහන් කරන්න කැමති. අපේ රටේ අපි තාම විශ්වාස කරන්නේ ඕනෑම හමුදාවක් වෙන්න පුළුවන් ප්‍රමාණාත්මතාවය පිළිබඳව විතරයි. අපි ඒ ගුණාත්මක භාවය විශ්වාස කරන්නේ නැහැ. හේතුව අපි දන්නවා අපේ රට ගැටුම් වලින් තොර රටකුත් නෙමෙයි. තමයි අවුරුදු 10කට සැරයක් කුමන හෝ ගැටුමක් ඇති වෙනවා. මේ ඇති වෙන අවස්ථාවල අපි ඇත්තටම මේ වගේ සැබෑ ස්වરૂපය පිළිබඳ තොරතුරු සොයලා ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා නැවත සැරයක් ඒවත් නොවෙන්න කටයුතු කිරීමට අපි මං හිතන්නේ ගත්ත උත්සාහය බොහොම අඩුයි. මම කියන්න කැමති 9/11 ප්‍රහාරයෙන් පස්සේ ඇමරිකාවේ ඒ ඇමරිකාවේ ඔත්තු සේවාවල ඇති වුණු යම් ගැටලු පිළිබඳව, සමහර අඩුපාඩුකම් පිළිබඳව, සමහර දේවල් එකිනෙකා සමග බෙදා හදා ගැනීම පිළිබඳව ඒගොල්ල විශාල සාකච්ඡාවක් කෙරුවා. මම හිතන්නේ අපේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි කමිසමක් පත් කරලා කවුද කළේ කියලා හොයන්න ගියා මිසක් ඒ තිබෙන අඩුපාඩු මොනවද? ඇත්තටම අපිට උත්තර ඇවිල්ලා තිබුණා. නිලධාරීන්ට මේ සිද්ධියක් සිදු වෙනවා, මේ සිදු වෙන ස්ථාවස ආවල් දවස ආවල් වෙලාව මේ වාගේ තැන්වලට තමයි සිදු වෙන්නේ කියලා තොරතුරු ලැබිලා තිබුණා. එතකොට ඒ තොරතුරු ලැබුණු අය මොනවද ඊට පස්සේ කෙරුවේ කියන කාරණාව පිළිබඳ අපේ රටේ කවදාවත් සාකච්ඡාවක් කළත් නැහැ, කිසිම ආණ්ඩුවක් බල්ලත් නැහැ. තාම අපි අඳුර අතපත ගාමින් ඉන්නවා. මේ නිසා ඕන ප්‍රශ්නයක් ඇති වුණාම එහෙමයි. ඉතින් අරගලේ ගැන වුණත් එහෙම තමයි කියන්නේ. ඉතින් ඒ කියලා ආපහු සැරයක් අපි කිව්වොත් අපි ඒ ඊළඟ සැරේ ප්‍රශ්නයක් ආවොත් අපි ඒකට උත්තර දෙන්නේ මෙහෙමයි කියලා කියනවට වඩා ඊළඟට ප්‍රශ්නයක් ඇති නොවෙන්න මොකද්ද ගන්න වැඩපිළිවෙල ගැන පිළිබඳ පූර්ණ සාකච්ඡාවක් මම හිතන්නේ අපේ රටේ කවදාවත් ඇති වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි යමක් ඉක්මනින් අමතක කරනවා, ඊට පස්සේ ඊළඟ එකට මූණ දෙන්න අපි තවත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක් හොයනවා. ප්‍රශ්නයක් තියෙනවා අපේ රටේ. එකක් තමයි පසුගිය කාලේ ඇති වුණු ආර්ථික ප්‍රශ්නේ. මේ ආර්ථික ගැටලුව තමයි දෙපැත්තකින් කිව්වේ. දැන් ගොවියෝ පෝර නැතුව පාරට බැස්සාම අපේ ගම්පලාත්වල දඹුල්ලේ පොළොන්නරුවේ අනුරාධපුරයේ මේ ආණ්ඩුව අපිත් හිටියා ඒ ආණ්ඩුවේ කවුරුවත් ඒ කියන්නේ නායකව හැරලවත් බැලුවේ නැහැ. හැබැයි කොළඹ නගරේ ඉන්න මධ්‍යම පන්තියට ලයිට් නැතුව ගියාම, පෙට්‍රල් නැතුව ගියාම එළියට බහිනකොට අන්න ඒකට ආණ්ඩුවට කර ගියා ගන්න දෙයක් නැතුව ගියා. ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඕනේ ওই විදිහට නෙවෙයි. ප්‍රශ්නෙට උත්තරේ හොයන්න ඇතිවන හේතුව මොකද්ද කියලා හොයන එක. අපේ සමාජයේ මෙහෙම වෙන්නේ ඇයි? මම හිතනවා අපි කොච්චර ආණ්ඩු කෙරුවත් අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ තාමත් අපේ ආර්ථිකය වෙනස් කරන්න ඊළඟ පරම්පරාවට විශ්වාස කරන්න පුළුවන් වෙන විදිහට. ඒක කරන තාක්කල් අරගල නවතින්නේ නැහැ. ඒක බලයෙන් නවත්තන්නත් බෑ. ඒක නවත්තන්න කවුරුවත් හමුදාව හරි කවුරුවත් යොදලා කරන්නත් බෑ. ඒකට ආර්ථික උපාය මාර්ග වෙනස් කරන්න කරන ක්‍රමවේදය ගැන තමුන්නාන්සල කල්පනා කරන්න කියලා මම ඉල්ලා හිටින්න කැමතියි. අපි දන්නවා එදා මෙතන මේ හිටපු ජනාධිපතිතුමත් කිව්වා හිටපු ජනාධිපතිවරයා පලා ගියා ගෝල් ෆේස් එකේ. දැන් මම අහන්නේ තමන් ජීවත් වෙන ප්‍රදේශයට මහජනයා එනවා කියලා දන්නව නම් මොන ආරක්ෂක නිලධාරීද කිව්වේ එතුමා ඉන්න ඕන ජනාධිපති මන්දිරේ කියලා? 10,000ක් හරි 15,000ක් හරි 30,000ක් හරි එනකොට එතුමා වෙනත් තැනකට ගෙනියන්න තරම් අපේ ආරක්ෂකාංශ අතමත් වුණාද? එතකොට මම කියන්නේ මේවා කිසි දෙයක් ගණනය කිරීමකින් තොරව සමහර පුද්ගලයෝ මත අනවශ්‍ය විශ්වාසයක් තිබීම නිසා සහ අපේ ඔත්තු සේවාවල අභ්‍යන්තර පරිපාලනය පිළිබඳ ගැටලු නිසා තමයි මේ සියලු සිද්ධීන් සිදුනේ කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා ඒක හදාගන්න එක ඕගොල්ලන්ගේ වැඩක්. ඒක කරගන්න කල්පනා කරන එක ඕගොල්ලන්ගේ වැඩක්. ඊට පස්සේ මම තව එකක් කියන්න කැමතියි. මම අද මේ ප්‍රශ්නේ දෙනකොට මට කතා කරුවා විශේෂයෙන් අපේ මේ තුවක්කු බලපත්‍ර හිමියන් කීප දෙනෙක්. ඔවුන් මට රාජ්‍ය අමාත්‍යතුමා මට කියන්න කිව්වා දැන් මේ වගාවට තුවක්කු තියෙන මිනිස්සුන්ට තුවක්කු බලපත්‍රය අරුත් කරන්න විශාල අමාරුයි. මා ළඟ තියෙනවා ඒකට දීලා තියෙන මේ චක්‍රලේඛන කොළේ මේ කොළ තියෙනවා මං හිතන්නේ හතරක් විතර. මේ විදිහට සාමාන්‍ය ගැමියෙකුට තුවක්කු බලපත්‍රයක් අලුත් කරන්න දිසාපතිවරයා ළඟට ගිහිල්ලා ආපහු එන්න එනකොට කවදාවත් මේක කරන්න බෑ. මොකද විශාල වියදමක් යනවා. කරුණාකරලා මේවා සරල කරන්න. මේ රටේ අපරාධ සිද්ධ වුණේ බලපත්‍ර හිමියන්ගේ තුවක්කු වලින් නෙවෙයි. සිද්ධ වුණේ T56 වලින්. මම දැක්ක එක වෙබ් එකක ගිහිල්ලා තියෙනවා හමුදාවේ T56 නැති වෙලා තියෙනවා කියලා. ඒක පස්සේ නෑ කියලා කිව්වා. නමුත් අපි නොදන්න ප්‍රමාණයක් ආවුද පොර ආවුද මේ රට ඇතුලේ තියෙනවා. ඒකට පලිගන්නේ කාගෙන්ද? මේ නිලධාරි. තමන්ගේ වැඩේ කරන්න බැරි වුණාම පලිගන්නේ වගා ආරක්ෂාවට තුවක්කුවක් තියෙන මිනිහෙකුට තමයි නීතිය දරණු කරන්නේ. මේක තමයි හේතුව. අර පය බරවායට පිටිකර බේත් බඳ බඳා ඉන්න එක තමයි මේ නිලධාරි රට්ටු හැමදාම කරන්නේ. මේක කරුණාකරලා ඇමතුමා මේ ගැන බලන්න. දෙවෙනි එක තමයි ප්‍රාදේශීය පොලිස් ස්ථානවල තියෙන අපහසුතා. ප්‍රාදේශීය පොලිස් ස්ථානවල තියෙන ඉන්ධන කෝටාව ඔවුන්ගේ වැඩ කරන්න ප්‍රමාණවත් නැහැ. විශේෂයෙන්ම ඔබ දන්නවා 119 කියලා ඔබතුමාලා හදලා තියෙනවා මොකද්ද මන්ද අංකයක්. ඒ අංකෙට කවුරු හරි කෙනෙක් රැයට කතා කරපුවම අනිවාර්යයෙන්ම මොබයිල් එකක් යන්න ඕනේ ස්ථානෙට. මොබයිල් එක යන්නේ කොහමද මේ ඉන්ධන නැත්තම්? ඒ නිසා කොටකාරයෙන්ගෙන් කසිප්පුකාරයෙන්ගෙන් හිරෝයින්කාරයෙන්ගෙන් ඉන්ධන ඉල්ලන්න වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඉතින් ඒ නිසා කරුණාකරලා මේ පොලිස් ස්ථාන හරියට තියාගන්න නම් ඒ අය විනයගරුක කරන්න එයාට අවශ්‍ය කරන ඉන්ධන කෝටාව දෙන්න. මොකද තියාගෙන කරන්න බෑ. 120ක් දීලා හැතැම්ම 25 80ක් 90ක් යන්න තියෙන පොලිස් ස්ථානවල කොහොමද ඒගොල්ලෝ යන්නේ? ඉතින් මේවා ගැන කරුණාකරලා බලන්න. ඊළඟට මම දන්නවා තමුන්නාංශල මේ තාක්ෂණ අමාත්‍යාංශයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද ආරාගෙන තියෙනවා. මම හිතන්නේ මේක වෙනම අමාත්‍යාංශයක්. මේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට මම දැක්කා අලුතෙන් කාලගුණ විද්‍යා උපකරණ හැම ගන්න සතපාක්වත් දීලා නැහැ. ඔබතුමාලා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන්නේ මොකටද කියලා දන්නවද කියලා මම අහන්න කැමතියි. මේක නවීකරණය කළ යුතුයි. මගේ කාලෙත් මම මේක ක්‍රියාත්මක කරන්න හැදුවා. නමුත් මේකට ට්‍රෙෂරි එක කියන්නේ මුදල් අමාත්‍යාංශය ඉඩ දුන්නේ.
ඔබතුමා තව විනාඩි දෙකක් තියෙනවා.
ප්‍රංශ රජයන් රජෙන් ඉතාම අඩුපලියට අපිට නායක හම්බුණා. ප්‍රංශය තමයි හොඳම කාලගුණ අපේ පළාතේ කාලගුණ අංශය කරන්නේ. අපිට අවශ්‍ය සියලු දේවල් දෙන්නම් කිව්වා. මේක අපි ඒ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට මුදල් අමාත්‍යාංශයක ගණනකටවත් ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කරන්නේ නැතුව ඊළඟ දශකයට අපිට මුහුණ දෙන්න බෑ. අපේ තියෙන කෘෂිකාර්මික තත්ත්වයන්ට අවශ්‍ය කරන කාලගුණ නිවේදන කෘෂිකාර්මික වශයෙන් අපි යෝජන භෝග පිළිබඳ දැනුවත් කිරීමට ඒ වගේම වැසි වල තත්ත්වය දැනුවත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැන් තියෙන උපකරණ ප්‍රමාණවත් නැහැ. මීට නවීකරණය කරන්න ඕනේ. මං ඉන්න කාලේ මම ජපානයට ගිහිල්ලා ජපානයේ නවතම චන්ද්‍රිකාවක ග්‍රාහක උපකරණ මම අරන් දුන්නා. විශේෂයෙන්ම අපේ රටේ කාලගුණය බලන්න. ඉතින් මේ වාගේ කරුණු ගැන මං හිතනවා ඔබතුමාලා අවබෝධය යොමු කරන්නේ නැතුව නිකම් මේ අමාත්‍යංශ මෙහෙම තියලා තියාගන්න එපා. මොකද තාක්ෂණයේ දියුණුවෙන් විතරයි අපේ රට අනාගතයක් තියෙන්නේ. ඔබතුමාලගේ යුද හමුදාවට වෙන්න පුළුවන්, පොලිසියට වෙන්න පුළුවන්. තාක්ෂණයේ බද්ධ දියුණුවක් ඇති කරන්නේ නැතුව දැන් ඊළඟට මම දන්නවා පොලිසියේ සාමාන්‍යයෙන් ඔබතුමාලා ගියොත් මොනවාද අර ආරක්ෂක මේ නිෂ්කාශන මොකද්ද බලපත්‍රයක් ගන්න පුද්ගලයෙකුට එක එක රසායන වලට යන්න ඒක ගන්න ගිය දවසක කී සැරයක් ඒ පොලිසියකට රස්තියාදු වෙන්නේ? කොළඹට දරින්න ඕනේ, ඇඟිලි අසලකුණු හොයන්න ඕනේ. එතකොට මේ මිනිස්සුන්ට මේක කරදරයක්. මිනිහෙකුට සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න නම් අරගවලින් තොර රටක් කරන්න නම් මිනිසුන්ගේ සාමාන්‍ය ජීවිතේ පහසු කරන්න. ඔබතුමාලා නීති හැමදාම දාලා මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතය අපහසු කරපුවාම ඒ මිනිස්සුන්ට හිතනවා මේ මොන කරදරයක්ද මොකද එළවලු දාන්න නැතුව මොකද කරන්නේ කියලා. ජීවත් වෙන්න අමාරු වෙලාවක යන්න එන්න ඉන්ධන ටිකක් නැති වෙලාවක
මතුමා කාලය අවසන්යි.
දීර්ඝ කාලයක් දැන් තමුන්නාන්ස හුඟක් දුන්න අනික් අයත් නැති මම කතා කරන්නේ නැහැ මේ කාලෙන් පිට. ඒකත් කරුණාකරලා පාලනය කරගන්න. නමුත් මම කියන්නේ මේ පිළිබඳව කරුණාකරලා හරියාකාරව ක්‍රියා කරන්න ඔබතුමාගෙනුත් මං ඉල්ලනවා. හරියට කාලය පාලනය කරන්න ඉගෙන ගන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.